Order, please. කථානායක වරයාගේ නිවේදන ශ්‍රී ලංකා ඉදිකිරීම කර්මාන්ත මණ්ඩලය සංස්ථාගත කිරීම පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ය සභාවට මතු පළවන මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් මම විසින් නම් කරන ලද බව දැනුම් දීමට කැමැත් වෙමි. ගරු අජිත් මානපේරු මැතිතුමා, ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා, ගරු නිහාල් ගලප්පති මැතිතුමා, ගරු ශ්‍රීධර මැතිතුමා, ගරු කනක හෙරත් මැතිතුමා, ගරු වේලුකුමා මැතිතුමා, ගරු ඉම්රාන් මහරුප් මැතිතුමා සහ ගරු මාචාර්ය අශු මහල්සිංහ මැතිතුමා. දෙවැනි නිවේදනය 2019 අගෝස්තු 21 වැනි සිකුරාදා යන මැද දින පූර්ව භාග 11:45ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක්ද, එම රැස්වීම අවසන් වහාම තේරීම් කාර්යක සභාවේ රැස්වීමක්ද මාගේ නිල කාමරයේදී පැවැත්වෙන නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස ඒ කාර්යක සභාවෙහි සභික මන්ත්‍රී සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත් වෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු රාජ්‍ය ව්‍යවසාය කඳු දුරට උරුමේ සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් 2019/06/21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සභාවාරයේ 3 වැනි වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ 2014 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සදාන කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව විසින් 2019/06/21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සභාවාරයේ 3 වැනි වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2014 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සදහන් කර පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් 2019/06/21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සභාවාරයේ 3 වැනි වාර්තාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ තෙම කළ යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා මර්චන්ට් බැංක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනන්ස් PLC වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ තෙම කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහනය සහ සම්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ප්‍රවාහනය හා සම්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කරන ලද වෙළඳ නැව් සංශෝධන පනත් කෙටුම්පත 1979/61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය යටතේ නියමය සහ 2018 වර්ෂය සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම සුතියි. කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ කාංශික අධිෂ්ඨාන කාර්යක සභාවේ වාර්තාව මම කාර්යක සභාවේ සභාපති ගරු විජිත හෙරත් මැතිතුමා විසින් පිළිගැන්වීම. ගරු ඒ වෙනුවෙන් ගරු හේෂා විතාන මැතිතුමා පිළිගන්වනු ඇත.
ගරු කථානායකතුමනි, කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කරන ලද 2016 වර්ෂය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2015/2016 හා 2017 වර්ෂ සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්තුතියි. රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු සුබන්දිරන් මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම. ගරු මහාචාර්ය ආශු මහරසිංහ මැතිතුමා ඒ ඉදිරිපත් කරනු ඇත.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී යොමු කරන ලද 1989/13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිදාන පනත යටතේ නියමය ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ විශ්‍රාම වැටු පාරිතෝෂිකය අයකර ගැනීම සම්බන්ධ යෝජනා සම්මතය නිශ්චය කිරීම සහ විගණකාධිපති WPC වික්‍රමරත්න මහතාගේ වැටුප සම්බන්ධ යෝජනා සම්මතය නිශ්චය කිරීම සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්තුතියි. මහජන පෙරසම් පිළිගැනීම ගුරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා.
ගරු කථානායකතුමනි, කැලණිය වරාගොඩ පාර අංක 159 ඇලිරත් දොලාදරණ ස්ථානයේ පදිංචි CRD පෙරරා මහතාගෙන් ලැබුණු පෙරසමක්ද 2 කොළඹ පා ජාවත්ත පාර අංක 99 ඇලිරක් 1 ජාතික ගොඩනැගිලි පරිදේශන සංවිධානයේ පාලනාංශයේ සේවය කරන CRD පෙරරා මහතාගෙන් ලැබුණු පෙරසමක්ද 3 හෝමාගම දියගම තෝරමුල්ල අංක 7 ඇලිරත් 19 දරණ ස්ථානයේ පදිංචි DAMC රූපසිංහ මහතාගෙන් ලැබුණු පෙරසමක්ද 4 කඩුවෙන මල්වත්ත පාර 474 දරණ ස්ථානයේ පදිංචි සිරිපාද රත්නායක මහතාගෙන් ලැබුණු පෙරසමක්ද පිළිගන්වමි.
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා.
ගරු කථානායකතුමනි, කොළඹ පහ මන්ත්‍රී පෙදෙස අංක 3 දරණ ස්ථානයේ පදිංචි මහේන්ද්‍ර වී විජේතිලක මහතාගෙන් ලැබුණු පෙරසම පිළිගන්වමි.
මේ පෙරසම මහජන පෙරසම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු දයසිරි ජයසේකර මැතිතුමා,
කථානායකතුමනි,
මහා මාර්ග මාර්ග සංවර්ධන කයිතල මැතිතුමාගේ ඇසීමට,
ගරු කථානායකතුමනි, එකට පිළිතුර 2015 වර්ෂයේ දේපළ අහිමිවුවන් සංඛ්‍යාව 2503, 2016 18286, 2017 10262, 2017 තමයි 2017 10262, 2018 වර්ෂයේ 6253, 2019 වර්ෂයේ 3636, සම්පූර්ණ එකතුව 2019 ජුනි මාසේ 30 වෙනිදා දක්වා 40940. ආ දෙකට පිළිතුර ගම්පහ දිස්ත්‍රික්කයේ දේපළ අහිමිවන් සංඛ්‍යාව 6469, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4158, කෑගල්ලේ 2156, නුවර 1567, කොළඹ දිස්ත්‍රික්කයේ 4653, කළුතර දිස්ත්‍රික්කයේ 1784, හම්බන්තොට 8564, මාතලේ 353, නුවරඑළිය 421, මාතර දිස්ත්‍රික්කයේ 6486, යාපනේ 34, පුත්තලම 613, පොළොන්නරුව 115, බදුල දිස්ත්‍රික්කයේ 2778, රත්නපුර 110, ගාල්ල දිස්ත්‍රික්කයේ 44, මොනරාගල 584, අම්පාර 51, සම්පූර්ණ එකතුව 40940. ආ තුනට පිළිතුර 31285. මෙම සංඛ්‍යාව 2015 වර්ෂයට පෙර අත්පත් කර ගැනීම ක්‍රියාවලිය ආරම්භ කර 2015 වර්ෂයේදී හෝ ඊට පසුව වන්දි ගෙවා ඇති අයද ඇතුළත්ව තමයි සකස් වෙලා තිබෙන්නේ. හතරවෙනි එකට පිළිතුර රුපියල් මිලියන 60,863. ආ එකට පිළිතුර ඔව්, ආ දෙකට පිළිතුරත් ඔව්, ආ තුනට පිළිතුර කඩිනමින් ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38 ආ අතුරු විධානයට අදාළ ආඥාව ගැසට් පත්‍රයේ පළ කරන ලද දිනේ සිට එම දේපළ සඳහා හිමි ව්‍යවස්ථාපිත වන්දි මුදල ගෙවනු ලබන දිනේ දක්වා කාලය සඳහා පොලී මුදල් ගණනය කරනු ලබයි. ආ හතරට උත්තරේ වාර්ෂික පොලී අනුපාතය 107%, ඈ එක 31285, ඈ දෙක 13627. ඊළඟ එකට පිළිතුර අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ඇත්තරම අද මේ පිළිතුර දෙන්න ඇමතුමා හිටියනම් හොඳයි. මොකද අපේ ගාන්ත කරුණාතිලක ඇමතුමාගේ පිළිතුරට වඩා මං හිතන්නේ ඇමතුමාගේ පිළිතුර වැදගත් කියලා මම විශ්වාස කරන්නේ. මට අතුරු ප්‍රශ්නයක් අහන්න මං කැමතියි. මෙතන අපේ හිරියල් ඇමතුමාත් ඉන්නවා. එතුමාත් මේ කාරණා ගැන හොඳට දන්නවා, මේ අධිවේගී මාර්ග පිළිබඳ තත්ත්වය. දැන් ගරු කථානායකතුමනි, මේ විශාල විදේශ ආයෝජන, ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුම ආපහු මේවට සල්ලි ගෙවනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන ගණන් වලින් අරගෙන මේක රටේ සල්ලි වලින් නෙමෙයි අත වශයෙන් විදේශ ආයෝජන විදිහට තමයි මේක ගේන්නේ නැත්තම් විදේශ ආදාන නැත්තම් විදේශ ණය විදිහට මේ ගන්න මුදල් අතික මේ ගරු කතානායකතුමනි මේවා පාවිච්චි කරනකොට අත වශයෙන් මේ රටේ මිනිස්සු තමයි මේ තමන්ගේ ඉඩකඩම් වලින් ඉවත් වෙන්නේ අත වශයෙන් ඔබතුමාට පේරණවා ඇති 40940 මේ වෙනකොට 2015 2019 වෙනකොට මේ රටේ මිනිස්සු අවතම් වුවන් බවට පත් වෙලා තියෙනවා මේ මාර්ග ඉදිකිරීම නිසා. ඒ නිසා දැන් අපේ ඉල්ලීම තිබුණේ ගරු කතානායකතුමනි මේ අයට සාධාරණ වන්දියක් ගෙවලා අවසන් කරන්න කියලා. නමුත් මේක දිගින් දිගටම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම විශේෂයෙන්ම උදාහරණයක් විදිහට ගත්තොත් ගරු කතානායකතුමනි මේ කුරුණෑගල දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමයි පිටවීමයි කියන දෙකම එකට එකතු වෙන්නේ කුරුණෑගල නගරේ. මේ නගරේ එක උදාහරණයක් විදිහට මම ගන්නම් අපේ ගිරියලමතුම් මේක දන්නවා. එක ඉඩමකට පර්ච් එකකට දාලා තියෙන ගාණ රුපියල් 107යි. ඒකටම එහා පැත්තේ එක රුපියල් 25000යි. ඊට අල්ලපු එක පර්ච් එක රුපියල් 3127යි. ඉතින් මට ඔබතුම අපි මේක කතා කරා දිගින් දිගට. ඇත්තටම ගරු කතානායකතුමනි මේ රටේ මේ තක්සේරු දෙපාර්තමේන්තුව. ඔබතුමා ඉස්සරහා මම මේක දිගින් දිගටම කතා කරා මේක කරන්න එපා මේ මිනිසුන්ට මේ සහගාන අපරාධයක් මේක. මොකද ඉතාලම අමාරුවෙන් හදාගත්ත ගෙදර ගරු කතානායකතුමනි. ඔව්. එහා පැත්තේ තියෙන පර්ච් එකට ගරු කතානායකතුමනි රුපියල් 3127යි. මෙහා පැත්තේ
ප්‍රධාන සංවිධායකතුමා ඒක
ආවදාමිය මම අහන්න කැමතියි මේ අසාධාරණයට කවද්ද මේ විසඳුමක් දෙන්නේ
අපේ ගරු ක්‍රියාල මැතිතුමා
ගරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම එහෙම වෙලා තියෙනවා නම් අභියාචනා කරන්න පුළුවන් ඒක රයිට් ඔෆ් එපීල් මොකද ඔබතුමා දන්නවා මේ කොළඹ මහනුවර අධිවේගී මාර්ගය හදනකොට මාකට් වැලියු වෙළඳ වටිනාකමට වඩා 3 ගුණයක් ගෙවුවා දැන් ඔබතුමාගේ අක්කර පහකුත් යට උඩරන්නේ මේ විදිහම ඔබතුමාට
මම රාජ්‍යනේ ඔක්කොම මම දීලා දෙන්නේ මගේ පවුලේ අනික් අය මම ගන්න
පරම්පරයිද මම මේ ස්ථානෙට ගියාම මට ඒකත් කිව්වා ඔබතුමාගේ බගිතට ආතිද්ද මන් දන්නේ නෑ මට කිව්වා
මම ගත්තේ නෑ මම රාජ්‍යනේ
වෙළඳ වටිනාකමට වඩා 3 ගුණයක් හම්බුණා කියලා හැබැයි දැන් මෙතුමාගේ ප්‍රශ්නෙට මට කියන්න පුළුවන් මොකද දැන් කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ අපි පටන් ගත්තාට පස්සේ මම මහා මාර්ගයේ අපතිවරයේ හැටියට ඉඩම් කැබලි 25000ක් මැන්නස මේ කැරි එකක් දෙකක් නෙමෙයි 25000 බ්ලොක්ස් සර්වේ දේව ඇක්වයර්ඩ් කොම්පෙන්සේෂන් පේඩ් ඊට එක විශාල මේ කාර්යයක් ඉතින් මෙතුමා කියන විදිහට මේ ඇත්ත වශයෙන්ම වංගි මදිනක් යුක
හොඳයි ඔව් හැමතු මේ
අධ්‍යාපනය දාන්න පුළුවන්
ඔව් හොඳයි දෙවෙනි ප්‍රශ්න අහන්න දෙනම් හරිද දැට්ස්
ගරු කතානායකතුමනි ඇත්තට මම එතුමා මේ කාර්යය හොඳට දන්න එක මම කිව්වේ
හොඳයි හොඳයි
දැන් මම ඉල්ලන්නේ දැන් පාරලා තියෙන ඉඩම් හරි කමන්නේ කාගේ හරි වෙළඳ වටිනාකම වගේ 3 ගුණයක් දීලා තියෙනවා
මම දන්නේ
නෑ මම කියන්නේ ඔබතුමා මේ අසාල නෑ වැරද්දක් නෙමෙයි ගරු කතානායකතුමා වැරද්දක් නෙමෙයි මම කියන්නේ
එහෙම 3 ගුණයක් ගියා කියලා කිව්වද
නෑ මම කියන්නේ දීලා තියෙනවා වෙළඳ වටිනාකම වගේ 3
ගුණයක්
ඉතින් මම අහන්න කැමති මේ අහිංසක මිනිස්සු මේ දැන් ඔබතුමා කිව්වා දැන් ලාක් ගියා සුපර් ලාක් එකට ගියා ඊළඟට සමාලෝචන මණ්ඩලයටත් ගියා මේ අය ගරු මේ ඇමතුමා හැබැයි මේක ඉවත් කරන්න ඒගොල්ලෝ සූදානම් නැහැ. ඉතින් මම ඉල්ලන්නේ මේ රුපියල් 3127යි පර්චක කුරුණෑගල නගරේ හිතන්නකෝ කොයිතරම් අසාධාරණද කියලා. එතකොට මම අහන්නේ වෙළඳ වටිනාකම වගේ 3 ගුණයක් දුන්නා වගේම මේ අහිංසක
මිනිස්සුන්ට ඒක අයින් කරන්න මේ
නෑ
වැරදි ගරු මන්ත්‍රීතුමා මට අයිජන ඕක අනිත් ප්‍රශ්න කරාම ඔබතුමා අවුලක් කරනවා මොකක් හරි අවුලක් කරනවා
නෑ සමාවෙන්න ගරු කතානායකතුමා සමාවෙන්න මම ඉල්ලාස් කරගන්න කමන්නේ ගරු කතානායකතුමා නෑ කලබලෙන්න ගරු කතානායකතුමා ඔබතුමාට හානියක් කරන්න නෙමෙයි මේ කතා කරන්නේ
මේ තියෙනවනම් ගන්න
නෑ මේ නෑ සර්ට් එක මයි කිසියම් නැව
නෑ මඩ ගැසීමක් කරන්න
හදන්නේ නෑ මම මම සර්ට් බොහොම ආදරය කරන කෙනෙක්
නෑ අපි ආදරය කරන බඩ නෑ
ඊළඟට කොතරින් ඉවත් වෙලා ජනාධිපති වෙන්නත් මේ
නෑ එහෙම ඉල්ලුම් කරලත්
නෑ හරි ගරු කතානායකතුමා නෑ මම ඔබතුමාගෙන් අහන්නේ මේක කතානායකතුමා පටල ගන්න එපා මම ඔබතුමාගෙන් අහන්නේ මේකට ප්‍රශ්නෙට කරුණා කරලා Yes, so the issue is there is no answer from anyway to these people.
So you won't allow me reply, no?
Ah, yeah, okay.
දැන් තක්සේරු ප්‍රශ්නය මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මොකද ප්‍රධාන තක්සේරුකරු ඉන්නේ මුදල් අමාත්‍යාංශයේදී. මම මහාමාර්ග ඇමතිවරයා කාලෙත් ඕ ප්‍රශ්න තිබ්බා. නමුත් එතුමා ප්‍රධාන තක්සේරුකරු ඉන්නේ මුදල් අමාත්‍යාංශයේ යටතේ. මම ප්‍රධාන තක්සේරුකරු කීප වතාවක් මගේ කාර්යාලයට මම ගෙන්න ගත්තා. ඔබතුමත් වගේ දවස් සාකච්ඡාවකට ආවා. මේ ප්‍රශ්නේ එතුමත් එක්ක බේර ගන්න.
එතුමියත් දෙවෙනි ප්‍රශ්න අහන්න. දැන් හරිනේ කියෝ. ඔව්.
මේ ප්‍රශ්නෙට ඇත්ත වශයෙන්ම සර් පාර්ලිමේන්තු විදිහටවත් මැදිහත් වෙන්නේ මොකද පුදුම ප්‍රශ්නයක් මේකේ විශාල අසාධාරණයක් සර් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මේ ඉඩම් අයමුණු මිනිස්සු දරන්නේ නෙමෙයි හැමතැනකම මේ ප්‍රශ්නේ තියෙනවා. මම කියන්නේ ආණ්ඩුවක් විදිහට මේ තක්සේරු දෙපාර්තමේන්තුව සර්
දෙකක් තියෙනවා මම පිළිගන්නවා. ඒ ප්‍රශ්නේ ප්‍රධාන තක්සේරු කරුත් එක්ක බේර ගන්න.
ඔබතුමා ඒක අවධානය යොමු කරන්න කාර්යම තුමා හොඳයි. බොහොම ස්තුතියි. ඔව් දෙවෙනි හරි. ගරු චමින්ද විජේසිරි මැතිතුමා ගරු පද්ම උදේ ශාන්ත ගුණසේකර මැතිතුමා ගරු වේලුකුමා මැතිතුමා ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා
මම අසමි
ගරු නගර සැරසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන මැතිතුමා ඇසීමට
මිස් ස්පීකර් අයන්න එක 1978 අංක 16 දරන විශ්වවිද්‍යාලයේ පනතේ 45.2 වන වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාලය වෙනුවෙන් ගිවිසුම්බලට එළඹීමට ක්‍රියාත්මක කිරීමට සහ අවලංගු කිරීමට බලය පාලක සභාවට ඇත. කෙසේ වුවද එකී පනත මගින් විශ්වවිද්‍යාලයට පෞද්ගලික සමාගම් සමග රහස් කිවිසුම්බලට එළඹීමට බලය ලබා දී නොමැත. අයන්න දෙක නොහැක. ආයන්න එක මොරටුව විශ්වවිද්‍යාලය කෝඩ්ජෙන් සමග කිවිසුමකට එළඹ ඇත. ආයන්න දෙක නැත. ආයන්න තුන සනාතන සභා රැස්වීමේදී විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලයේ දැනුවත් කිරීම හා වාර්තා කිරීම සිදු කරන ලදී. ආයන්න හතර ඔව්. ආයන්න පහ කොජ්ජෙන් විද්‍යාගාර පවත්වාගෙන යාම සඳහා ලබා දී ඇත. ආයන්න හය විද්‍යාගාර පරිේෂණ සිදු කිරීමේ කාර්ය සඳහා. ආයන්න හත 2018-04 පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී. ආයන්න පැන නොනගි.
මේ ප්‍රශ්නය අහන්න හේතුනේ අධ්‍යයන කාර්ය මණ්ඩල දැනුවත් කළ යුතුයි යම් පරිශන කටයුත්තක් සිදු කරනවා නම් විශ්වවිද්‍යාලයේ ඒ අදාළ අධ්‍යයන අංශ සමග. නමුත් මේ අධ්‍යයන අංශ සමග දැනුවත් කිරීමක් හෝ සාකච්ඡා කිරීමක් හෝ නැතුව මෙබඳු කිවිසුමක් මේ ওই සඳහන් සමාගම එක්ක මේ විශ්වවිද්‍යාලයේ බලධාරීන් අත්සන් කර තිබීම ගැන ඔබතුමාගේ පිළිතුර නොපැහැදිලි. දැනුවත් කොට ඔවුන් සමග සාකච්ඡා කොට මෙම ගිවිසුම් අත්සන් කිරීම අවශ්‍යතාවයක් තිබෙද්දී විශ්වවිද්‍යාල සම්ප්‍රදාය අනුව මේකේදී ඒ අධ්‍යයන අංශ විමසන්නේ නැතුව මේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ ප්‍රශ්නයයි තිබෙන්නේ. ඒක තමයි මූලික ප්‍රශ්නේ. ඒ ගැන ඔබතුමාගේ පිළිතුර නොපැහැදිලි.
නැතන අපිට ලබා දෙන උත්තර නම් මේ ගිවිසුම අත්සන් කළාට පසුව මේ අධ්‍යයන මණ්ඩලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා මේ පිළිබඳව. ඊට පෙර කරුවාද මේ කෙරුණාද කියන එක පිළිබඳව නම් සඳහන් වෙලා නැහැ. ඒක මම තොරතුරු හොයලා කියන්න ඕන ඔබතුමාට.
රුපියල් 100කට
මේ ඒක වැරදි.
ඒක වැරදි කිව්වට ඉතින් ඒ ගිවිසුමේ තියෙනවන්නේ.
එහෙම නැහැ.
රුපියල් 100ක් කියලා.
මෙතන
ඔබතුමා ගිවිසුම සභාගත කරනවා. ගිවිසුම සභාගත කරනවාද ඔබතුමා?
ඒ ගෙන්වන සභාගත කරන්න.
සභාගත කරන්න.
ඔබතුමාට ලැබෙන සලස්සන්නම්කෝ.
ලැබෙන සලස්සන්නේ වගේම සභාගත කරන්න කිවිසුම. මොකද ඒක අපි මේ රටේ ජනතාව දැනගත යුතුයි.
ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ පුළුවන්.
දැන් මේ මේකේ ප්‍රතිඵලයක් තියනවාද? මේ පරිශ්‍රණවල. මොකද්ද ප්‍රතිඵලය?
පිනියන ආකාර මොකද මේ දැන් actually the universities though the ministry is asked to reply questions. Universities have a certain amount of autonomy. We don't interfere in everything that they do. Now, the university management or the particular faculty, since this question of artificial intelligence is a new area, so they have, in their own wisdom, come to a decision to sign an agreement with whoever, and that power is there for the universities to do. That has been given under the Universities Act. So, as ministry, we can't be looking into every minor detail. So, what I could do is to get this agreement down and furnish it for your examination. And if there is any wrongdoing, then we can instruct them to correct it. Yes. I
understand that. One last comment, yes, sir, yes. With your permission. I understand that there should be autonomy and that you don't interfere with everything that happens there. When a member of parliament raises an issue, as the one that I have done, then you have to go into it fully in order to find out the justification for this agreement and the concessions given to this particular company and whatever losses the university incurred as a result of it by allocating space for this company. And the result of this entire research project and what it ultimately came about. Thank you.
Honourable Member, that has been a fault on my part. I should have called them and had a discussion. I have not had the time to do that. But now that you have raised it, I will call for it okay. And then have a discussion okay. With you.
Thank you very much, Honourable Minister. Garu Ananda Arudgamage Mettuma, Karmanta Vanija Amatumage
Sima. Garu Katanayakatumani. Garu Katanayakatumani. ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්නේ ඈ පිළිතුර මුළු රටෙම දුරගමන් සේවා බස් රථවල තොරතුරු ලබා ගන්න තියෙන නිසා මම මේ ප්‍රශ්නෙට සති දෙකක් කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා මොකද ඔබතුමාට අංග සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්න අවශ්‍ය නිසා කොහොමදත් මම කියන්න ඕනේ මේ දැන් මේ වෙනකොට ඔබතුමාලාගේ හැම කෙනෙක්ගේම 225 දෙනාගේම මේසුවට තියෙනවා කිරිපිටි ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් අපි කරපු විද්වත් සමීක්ෂණ වාර්තාව ඉතින් ඒ නිසා මේ වගේ කවර තැනක වුණත් අපිට පැමිණ ලැබුණොත් අපි අනිවාර්යෙන් ක්‍රියා කරනවා ඔබතුමාගේ මේ කාරණයට අපිට සාධාරණ කාලයක් දෙන්න මොකද රට පුරාම දුරගමන් බස් රථ නවත්තන බොහෝ තැන් තියෙනවා සම්පූර්ණ උත්තරයක් මම හදලා ගේන්න කියලා කිව්වා ඒගොල්ලෝ ඒකේ තොරතුරු අරගන්න බැහැ කියලා තමයි ඊයේ වෙනකොට කිව්වේ මොකද ඔබතුමා දන්නවා දුරගමන් බස් සේවා විවිධ ස්ථානවල නවත්තනවා රටේ ඒ නිසා ඒ සියල්ල එකතු කළාම ඔබතුමා මට සත්‍ය දෙකක් දෙන්න ඊළඟ පාර්ලිමේන්තුවේ
මම කමන්නේ නැහැ නේ මන්ත්‍රී
මහත්මයා දැන් ගරු කතානායකතුමනි අපි අහන ප්‍රශ්න වලට ඇමතිවරු උත්තර දෙන්න එක්ක මගහරිනවා ඒ නිසා ඔබතුමා ඒ ප්‍රශ්නේ පැත්තකට දාලා ඊටු උත්තර ටික හරි දෙනවනේ මොකද මේ පාර්ලිමේන්තුව විසිරුවන්න බොහොම ළඟ තියෙන ඒ වගේම මේ ජනාධිපති මැතිවරණ කරන අපිට අවශ්‍යයි මේ මැතිවරණ වේදිකාවටම ගෙන යන්න තමුන්නාන්සල කරලා තියෙන මේ ප්‍රශ්න ටික ඒ නිසා හැම වෙලාවෙම ඇමතිවරු පාර්ලිමේන්තුවට එන්නේ නැහැ ඇවිල්ලා මොනවා හරි උත්තරයක් කියවනවා තමුන්නාන්සත් මේ ඇමතිවරයට උත්තර දෙන්න ටික වඩා හරි තමුන්නාන්සෙත් දැන් මගහරිනවා ඒ ප්‍රශ්නේ අත්හැරලා ඊටු ටිකට මට උත්තර ලබා දෙන්න ඔබතුමා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව විසිරුවන්න ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකන් කල් තියෙනවා ඒක නෙමෙයි කතන්දරේ ඔබතුමා ගරු කතානායකතුමනි ඔබතුමා වැළුවොත් පෙනෙයි මේකේ ඈ එක අහන්නේ දුරගමන් සේවා බස් රථ නතර කරන ස්ථාන. එතකොට එහෙම ස්ථාන ගණනාවක් මේ රටේ තියෙනවා. එතකොට ඒ ස්ථානවල සම්පූර්ණ තොරතුරු ගන්න කියලා කිව්වා. ඉතින් ඒ නිසා ඒකත් අරන් පිළිතුරු දෙන්න කියපු ඉඳ මුල පිළිතුර මම අදට ඉල්ලුවේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම ඔබතුමාට කියන්නේ මේ සභාවේ මම ඔබතුමා වගේම ප්‍රශ්න වැඩියෙන් අහපු කෙනෙක්. එතකොට මම ප්‍රශ්න වලට මගහැරීම තුල විඳපු කෙනෙක්. ඉතින් ඒ නිසා මම මට විච්ච අතවර තව කෙනෙකුට වෙන්න දෙන්නේ නැහැ. පිළිතුරක් දෙනකොට මම සාධාරණ ගෞරවනීය පිළිතුරක් ප්‍රශ්න
අහන රාජ්‍ය අමාත්‍යතුමා සති දෙකක් ඇතුළත ඔබතුමා ඉදිරිපත් කරනවා.
මේකට පිළිතුර දෙනවා.
හොඳයි.
කිරිපිටි වාර්තාව හොඳම උදාහරණය. ඔබේ මේසුවට තියෙනවා. ඔබට බලන්න පුළුවන්. ඒ කියන්නේ
හොඳයි. සද්දයක් ඇතුළත ඉදිරිපත් කරන්න. බොහොම හොඳයි. ඔව්. ගරු සුසන්ත පුංචිනිල මේ මැතිතුමා
අහනවා කතා නැහැ.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති පිරිමි මැතිතුමාගෙන්
ග්‍රාමාත්‍යතුමා සති දෙකක් කල්ලිලා තිබුණා.
ඔව් ගරු මන්ත්‍රීතුමා
අමාත්‍යතුමා වැදගත් ප්‍රශ්නයක් මොකද මම අහලා තියෙන ප්‍රශ්නේ මේ රටේ දේශපාලනය කරපු උදවිය සිරගත කරලා තියෙන එකයි මේ රටේ ත්‍රස්තවාදී පරාජය කරපු අයව සිරගත කරලා තියෙනවා අවුරුදු ගණනාවක්. ඉතින් ඒ ආගේ නාම ලේඛන ඒ විස්තර ඇහුවේ. ඉතින් මේක අද රිමාන්ඩ් බන්ධනාගාර ගතවලා ඉන්න ලංකාවේ පවුල් බර ගාණක් දුක් විඳින ප්‍රශ්නයක්. දූ දරුවෝ දුක් විඳිනවා. ළමයි පාසල් යන්න විදිහක් නැහැ, ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ යුගයක මේ ප්‍රශ්න ටික අපිට උත්තර આવොත් ඒකට සාධාරණ කරගන්නේ මේ
ගරු ප්‍රධාන සංවිධායක සති දෙකකින් දෙනවයි කියවනේ. සද්දයෙන් දෙනවයි.
හැබැයි කතානායකතුමා සති දෙකයි කියලා ඉල්ලපු ප්‍රශ්න වලට අපිට සද්ද
නැහැ. මෙතුමා සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා පොරොන්දු රාම මේක මාත් follow up කරනවා.
ගරු කතානායකතුමනි මෙතුමා ගැන නෙමෙයි මම මේ කියන්නේ. මෙතුමා ඉතාමත් නිහතමානී හොඳ
මෙතුමා වගකීමක් බාර ගන්න ඕනේ.
හැබැයි සති දෙකකින් ඉල්ලපු ප්‍රශ්න වල තාම පිළිතුරු ලැබිලා නැති එක ඔබතුමාට මම දැනගැනීම පිණිස ප්‍රකාශ කරනවා.
හොඳයි මේක ගරු ප්‍රධාන සංවිධායකතුමා ලැබෙන සලසන්න. ගරු ඉන්දික අනුරජ හෙරත් මැතිතුමා
අංහාන ගරු කතානායකතුමා.
ගරු නගර සැලකුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන මැතිතුමා.
අයන්න එක ඉදිකිරීම නතර වී නොමැත. අයන්න දෙක ජල පිරිපහදුව ඉදිකිරීමේ ප්‍රතිශතය 30%. ජල කුළුණ ඉදිකිරීම සඳහා සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් සම්බන්ධ ඉදිකිරීම් ජල කුළුණු 5-4 ඉදිකිරීම් ආරම්භ කර ඇත. සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් සම්බන්ධ ඉදිකිරීම් කොන්ත්‍රාත් 7-5 වැඩ කටයුතු ආරම්භ කර ඇත. තවත් අතුරු කොන්ත්‍රාත් 2 සහ ප්‍රධාන ජල ගබඩා ටැංකිය ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුවෙමින් පවතී. ජලාශය ඉදිකිරීම සඳහා හෙක්ටයාර් 115 ප්‍රමාණයක ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී. අයන්න 3 ජලාශය ඉදිකිරීමේදී අවතන් වන පවුල් 97 සහ ඉඩම් අහිමිවන පුද්ගලයන් 459 සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතියට යොමු කර ඇත. ප්‍රධාන කොන්ත්‍රාත්ව අයන්න 4 ප්‍රධාන කොන්ත්‍රාත්ව 2014 පෙබ්‍රවාරි සිට 2020 පෙබ්‍රවාරි දක්වා වේ. එබැවින් ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කළ දිනය තවමත් ඉක්මවා නොමැත. කෙසේ වෙතත් අවතන් වන පවුල් සහ ඉඩම් අහිමිවන පුද්ගලයන් සඳහා ප්‍රතිපාදන සපයා දීමේ ක්‍රමවේදය මත ව්‍යාපෘතිය නිම කිරීම රඳා පවතිනු ඇත. අයන්න 5 එම වන්දි ලබා දී අවුරුදු 2 ව්‍යාපෘතිය නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දිය හැකි වනු ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමා ප්‍රකාශ කරපු ආකාරයට මේක ඇත්තටම මැතිවරණ කොට්ටාස 5 අත්‍යවශ්‍ය වැඩ කටයුත්තක්. මේ වැඩ කටයුත්ත ඔබතුමා දන්නවා පහුගිය රජයේ 2014 වර්ෂයේදී තමයි මේ වැඩ කටයුත්ත ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. මැතිවරණ කොට්ටාස 13 5 ආවරණය වෙන්න මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි 2015 යහපාලන ආණ්ඩුව ආවට පස්සේ මේකේ වැඩ කටයුතු සියල්ල වසර 1 විතර නවත්තලා දැම්මා. නවත්තලා දාලා මේක සම්බන්ධයෙන් යම් යම් විමර්ශන කටයුතු කරන්න ඕන කියලා ඒව අතහැරලා දැමීම තුළ මේ වෙද්දී 30% තමයි උපරිම හැම කටයුත්තකම වැඩ කටයුතු වෙලා තියෙන්නේ. සමහර වැඩ කටයුතු 10%-15% වෙලා නැති තැනුත් තියෙනවා. ඒ නිසා මම අහන්නේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට දැන් මේ වෙනුවෙන් මේ කොන්ත්‍රාත් සමාගම මේ නවත්වා දැමීම තුළ අවුරුදු 1-2 යද්දී පැවතිච්ච මිලට වඩා මේ වෙද්දි මේ සියලුම භාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය බාරගත්තු ටෙන්ඩරෙන් බාරගත්තු මිලට වඩා වැඩි මුදලක් මේ වෙද්දි වැඩි වෙලා තියෙනවා. එතකොට 2020 පෙබරවාරි මේ ව්‍යාපෘතිය බාර දෙන්න ඕන. කිසිම වෙලාවක 2020 පෙබරවාරි මේ ව්‍යාපෘතිය බාර දෙන්න බෑ. අද ඔබතුමාගේ පිළිතුරේ තියෙන්නේ 30% වැඩ ඉවර කරලා තියෙන්නේ කියලා යම් යම් කොටස් වල. ඒ නිසා මේ කොන්ත්‍රාත් සමාගමට මේ වෙනුවෙන් යම්කිසි දඩයක් හෝ යම්කිසි වැඩි කිරීමක් කරනවද, ඒ වැඩි කිරීම කිරීමට කටයුතු කරලා තියෙනවද කියන එක තමයි මම ප්‍රථමයෙන්ම අහන්නේ ඔබතුමාගේ.
නෑ, ඔබතුමා දන්නවා දැන් මේකේ මේ බස්නාගොඩ ජලාශය පිළිබඳ ප්‍රශ්නය අවතැන් වන පවුල්වල ප්‍රශ්නය විශේෂයෙන්ම මේක ගම්පහ දිස්ත්‍රික්කෙ විතරක් නෙවෙයි රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසයට අයත් ප්‍රදේශත් අහුවෙන බැවින් අපට විශාල ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ අවතැන් පවුල් පිළිබඳව තිබුණු ගැටලුව ඒක निराකරණය කරගන්න අපි රැස්වීම මාලාවක් තියන්න සිදු වුණා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක අතරේ. ඒත් එක්කම හිටපු ජනාධිපතිතුමියත් මේකට මැදිහත් වුණා, උදව් කරන්න මේක පටන් ගන්න. ඊට පස්සේ යම් මත ભેද ටිකකුත් මතු වුණා. ඒකෙන් විටින් විට මේක පොඩ්ඩක් යම් යම් අවිරතාවන් සිදු වුණත් මේක දැන් කඩිනමින් කරන්ට දැන් අපි කටයුතු යොදාගෙන යනවා.
අහන්නේ නියමිත මිල වැඩිවීමක් වෙනවද නැද්ද කියන එකයි. ඒ කියන්නේ මේ අස්තමේන්තුගත මුදල වැඩිවීමක් වෙනවද නැද්ද කියන එක තමයි මම අහන්නේ මේ ප්‍රමාදයට එක්ක.
තාම එවැනි දැනුම් දීමක් කොන්ත්‍රාත්කරුව අපිට කරලා නැහැ වැඩිවීමක් පිළිබඳව. නමුත් මින් ඉදිරියට කළා නම් ඒ පිළිබඳව අපි සාකච්ඡා කළ තමයි තීන්දුව ගන්න වෙන්නේ. මොකද අපේ පැත්තනොත් යම් ප්‍රමාද දෝෂයන් තිබෙනවා. නමුත් ඒවා අපි සාකච්ඡා මාර්ගයෙන් निराකරණය කරගත යුතුයි.
ධර්මාන්තිතුමා කියන්න අහන්න.
ඔව් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ 2015 මේ වෙනස් වීමත් එක්ක විශාල ව්‍යාපෘති මේ ජල ව්‍යාපෘති වගේම මහමාර්ග ව්‍යාපෘති ඒ වගේ විශාල ව්‍යාපෘති ගණනාවක් මේ නවත්තලා දාලා නැවත පටන් ගත්තා. ඒ වලට ඒ නැවත පටන් ගැනීම උදාහරණයකට මේ පිටත වටරවුම් මාර්ගය නවත්තලා පටන් ගන්න ගියාම ඒ වගේ දෙගුණයකට ආසන්න මුදලක් ඒ සමාගම් වලට ගෙවන්න සහ ඒ නවත්වා දැමීම තුල රජයට පාඩු වුණා. හැබැයි දැන් මැතිවරණ කොට්ටාස පහක් ආවරණය වෙනවා. ඒ වගේම කටාන මැතිවරණ කොට්ටාසට වෙනමම සම්පූර්ණ ජල ව්‍යාපෘතියක් ඔබතුමාලා කරගෙන යනවා. දෙව්ලපිටිය මැතිවරණ කොට්ටාසයටත් 2014 ඇස්තමේන්තු කරලා තිබුණා මිලියන 8000ක විතර මුදලක් සම්පූර්ණයෙන් ඒ ජල ව්‍යාපෘතියක් කරන්න. ඒකත් මේ වෙද්දි ඒ 2015 බලය ගත්තු ගමම්ම නවත්තලා දැම්මා ගරු ඇමතුමනි. දැන් අපි අහන්නේ මේ අපතේ යන මුදල දැන් මේ අපතේ යන මුදල යොදව ගත්තා නම් මුළු ගම්පහ දිස්ත්‍රික්කෙටම මේ වෙද්දි ජලය දෙන්න පුළුවන්. මොකද අද රටේ තියෙන දැවෙනම ප්‍රශ්නයක් තමයි ජලය නැතිකම. දැන් මීට අවුරුදු 15කට 20කට උඩදී තිබුණේ විදුලිය තියෙන සම්බන්ධයෙන් ගැටලුව, විදුලිය සම්බන්ධයෙන් ගැටලුව මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කිරීම සමග 99%ක් වෙනකම් ඒක විසඳුවා. දැන් ජලය සම්බන්ධයෙන් තියෙන ගැටලුව මේ වගේ මුදල් විනාශ වීම එක්ක අපි දන්නවා ඔබතුමාලා ජල බිල්පත වැඩි කරගන්න බැරුව දැන් බොහොම අමාරුවෙන් මේක කරගෙන යන්නේ. මොකද මේ මේ රජයට මේ මිලට දෙන්න බෑ.
නමුත්
නෑ ගරු කථානායකතුමනි, නමුත් මේ මෙවැනි ව්‍යාපෘති අවුරුද්ද දෙක තුන පස්සට යෑම තුල විනාශ වෙන මුදල අපි නවත්ත ගත්තා නම් අපිට පුළුවන් අර දිවුල පිටියේ ව්‍යාපෘතිය කරන්න. ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔබතුමාට අපිට දෙන්න පුළුවන් මේ මේ උත්තරයක් තියෙනවද? ඒක මේ මේ නැවත පටන් ගන්න පුළුවන්ද කියලා.
මේ කථානායකතුමනි මැතිවරණයක් ලඟ වෙන්න මේ ප්‍රශ්න මේ දේශනාවක් හැටියට පරිවර්තනය වෙනවා. ඉන්දා ඔබතුමා ඒක පොඩ්ඩක් පාලනය කරන්න
ඕනේ. නෑ මම ඒ ප්‍රශ්නේ අවුණේ දැන් ඕ.
නෑ මෙතුමාගේ ප්‍රශ්නය සර් මේ මේ පිළිබඳව අපි මන්නා දිවුලපිටිය ව්‍යාපෘතිය ප්‍රමුඛතාවයේ ලැයිස්තුවේ තිබෙනවා. නමුත් ඒ පිළිබඳව දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. ඒක ඒ ගැටලුව निराකරණය කරගත්තට පස්සේ අපිට ඒකට අවතීන වෙන්න පුළුවන්. නමුත් භාණ්ඩාගාරයේ විශේෂයෙන්ම ඔබතුමා කිව්ව පරිදි ජල සම්පාදන මණ්ඩලයේ මූල්‍යමය තත්වය උඩ අපට මින් ඉදිරියටත් ණයටගෙන මේවා කරන්නට අපහසුතාවයක් තිබෙනවා. ඉතින් ඒ නෑ
ඒ
ක්‍රමවේදයෙන් බැහැරව මේ භාණ්ඩාගාරයෙන් කෙලින්ම මේකට මුදල් යොදවලා කරා නම් ඊට වඩා මේ ඉක්මනින් මේවා අපිට නිම කරගත හැකියි.
හොඳයි, බොහොම සුචි. ගරු ජයන්ත සමරවීර මහත්මයා, ගරු අග්‍රාමහන
ගරු කථානායකතුමනි,
එකොළොස්වෙනි ප්‍රශ්නේ.
එකොළොස්වෙනි ගරු කථානායකතුමනි, ආයකට පිළිතුර වෙනත් රාජ්‍ය ආයතනවලට බදු හෝ කුලී පදනම් මත ලබා දී තිබෙන
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ගොඩනැගිරි සංඛ්‍යාව 235ක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් වාර්තා කර ඇත. ආ2 ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් වාර්තා කර ඇති පරිදි එම ගොඩනැගිරි සහ ඒවාට අය කළ වාර්ෂික කුලී මුදල වෙන්වෙන් වශයෙන් ඇමුණුම එකලෙස ඉදිරිපත් කරමි. ඒක දිග එකක් නිසා සභාගත කරනවා. ආ3 පිළිතුර ඔව්. 4 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇති පරිදි එම ගොඩනැගිරි අතරින් ගිවිසුමකින් තොරව ලබා දුන් ගොඩනැගිරි පිළිබඳ තොරතුරු ඇමනුම දෙකලෙස ඉදිරිපත් කරමි. එයත් සභාගත කරනවා. ආ1 පිළිතුර ගිවිසුමකින් තොරව ගොඩනැගිරි ලබාගත් කුලී මුදල් ගෙවා නොමැති පුද්ගලයන් සිටින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත. ඈ කුලී මුදල් නොගෙවන ලද ගොඩනැගිරි සඳහා විධිමත් ලෙස කුලී අය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වාර්තා කර ඇත.
කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් කුලී මුදල් නොගෙවන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා තිබ්බා උත්තරේට. ඒ වගේම කෝප් කමිටුවටත් මේ පිළිබඳ මහවැලි අධිකාරිය සඳහන් කළා. දැන් ඔබතුමාට කියන්න පුළුවන්ද කුලී ගෙවන නොලද පුද්ගලයන්ගෙන් මේ වෙනකොට කී දෙනෙක්ගෙන් කුලී අය කරගෙන තිබෙනවද, අය කරගෙන තියෙන මුදල මොකද්ද කියලා?
ඒකට පිළිතුරක් නැහැ. ඒක අහලා තිබුණා නම් මේකවම දෙන්න තුණා. නමුත් නෑ, අතුරු ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න බෑ. ඒකට දෙකපාරට මම ඇමතිතුමාට යොමු කරලා මම තුමාට ලිඛිතව ලබා දෙන්නම්. අහලා තිබුණා නම් හරි එකපාරින්ම.
දිගින් දිගටම අසාධාරණයක් වෙනු කරු කතානායකතුමනි, ජරු මන්ත්‍රීතුමාලට දැන් අපි ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමාට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන එක. ගරු කතානායකතුමනි, දැන් අදාළ අපි අහන මන්ත්‍රීතුමන්ලා අසනු ලබන ප්‍රශ්න වලට අදාළ අමාත්‍යවරයාව අඩුගානේ නියෝජ්‍ය අමාත්‍යවරයාවත් පිළිතුරු ලබා දෙනවා නම් අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් මේ ගරු ජයන්ත කරුණාතිලක ඇමතිතුමාම ඔකෝම ප්‍රශ්න ටිකට මෙතන උත්තර දෙන්නහම එතුමා දන්නේ නැහැ තමයි, ඔබතුමාට දෙන්න බෑ තමයි. එතකොට අපිට ඔබතුමා අසරණයි, ඔබතුමාට කරන්න දෙයක් නැහැ. ගරු අමාත්‍යවරුන්ගේ වගකීමක් ගරු කතානායකතුමනි, ප්‍රශ්නයක් ඇව්වට පස්සේ ඒකට උත්තර සහ අතුරු ප්‍රශ්න අහනවා දන්නව අතුරු ප්‍රශ්න අහනවා කියලා. අපි අහනකොට දෙකයි දැන් අහන තියෙන, ඉස්සර තුනක් තිබුණා, දැන් දෙකයි අහන තියෙන්නේ. දෙකටත් උත්තර දෙන්න අසමයි. ගායන්ත කරුණාතිලක මහත්තයා, එමතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි, ගරු කතානායකතුමා අවධානය යොමු කරන එමතුමා 60ට අමාරක් කියලා ඉන්නවා.
අඩුපාඩුවක් මම අවධානය යොමු කරලා තියෙනවා ආණ්ඩුවට. ඒක හුඟක් අඩුපාඩු. මේ සභානායකතුමාත් කීපිටක් මේ ගැන කතා කරලා තියෙනවා. හොඳයි, ගරු ප්‍රධාන සංවිධායකතුමා එක ඒ අයිතියක් තියෙන වැඩි ලබා ගන්න ඉන්ෆෝමේෂන්.
මේක ජනාධිපතිතුමාගේ අමාත්‍යංශය, නමුත් රාජ්‍ය අමාත්‍යතුමා පොරොන්දු වෙලා හිටියා එනවා කියලා. නැහැ, හරි, ඔබතුමා කියන එක අපි පිළිගන්නවා. කතානායකතුමනි, ඉතින් මේ ආවේ නැති අවස්ථාවලට අහන අතුරු ප්‍රශ්න හැම එකටම මම සතියක් ඇතුළත ලිඛිතවත්
දෙනවා. ඔව්, ඒක වෙනවා ගරු මන්ත්‍රී. හොඳයි, ආන්න දෙවෙනි ප්‍රශ්නේ.
අතුරු ප්‍රශ්නේ ගරු මේ කතානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, දැන් මහවැලි අධිකාරිය සතු අතිවිශාල ගොඩනැගිලි ප්‍රමාණයක් පුද්ගලිකාංශයට දීලා තිබෙනවා. ඒවෙන් දිගින් දිගටම මුදල් අය වෙලා නැහැ. මේගොල්ලෝ තමන්ගේ සින්නක්කර බූදලයක් හැටියට මේවා පාවිච්චි කරනවා. ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා, මහවැලි අධිකාරියට අය විය යුතු මේ අතිවිශාල මුදල අය කරගන්න, අවම වශයෙන් අය කරගන්න දිනයක්වත් ඔබතුමා මේ ගරු සභාවට සඳහන් කරන්න. ඒ දිනයට කලින් මේ මුදල අය කර ගැනීමට අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමට අදාළ අමාත්‍යවරයාට දැනුම් දෙනවද? ඒ පිළිබඳ මොකද්ද ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකය?
මේ සියලුම දේවල් අපි යොමු කළා.
හොඳයි,
වගකිව යුතු පිටුදක් ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි ගරු බිමල් රත්නායක මහත්මයා. මම නගර සැරසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන මහත්මයාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ප්‍රශ්න අයන්න එක අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. අයන්න 2 රුහුණ විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයක් පිහිටුවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත. අයන්න 3 රුහුණ විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨය ඉදිකිරීමට අදාළව සම්පාදන කටයුතු ලංසුපත් පිළියෙල කිරීම මේ වන විට සිදු කරමින් පවතී. අයන්න 1 ඔව්. 2018-09-11 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල ඇසවීමේදී LMB අංක දරන 2004 දරන හා 2018 දිනති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2020 පටන් 2023 සඳහා වූ අයවැය රාමුව මගින් ලබා දීමට තීරණය කර ඇත. ආයන්න දෙක එස් රුපියල් මිලියන 1660ක් ආයන්න තුන ව්‍යාපෘති රදාලව ලංසුපත් පිළියල කෙරෙමින් පවතින අතර ප්‍රසම්පාදන කටයුතු අවසන් වූ වහාම ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීම නියමිතය. ඈන්න පැනනු නගී.
ගරු කතානායකතුමනි, දැන් මේ පිළිබඳ අතුරු ප්‍රශ්නයක් ඇසීම අදාළත්වයක් නෑ. මොකද පිළිතුර ලැබෙන්නේ අවුරුද්දක් විතර ප්‍රමාදලා තිරණිස් වෙලා නිසා මෙසේ හෝ මේ පිළිතුරක් ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. මා ගරුතුමාගෙන් උසස් අධ්‍යාපනයට දාල කරන බැඳිච්ච ප්‍රශ්නයක් අහන්න කැමති විශ්වවිද්‍යාල සම්බන්ධවම. දැන් ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් උසස් අධ්‍යාපන තත්ත්ව සාතික කිරීමේ සහ ප්‍රතිචන කොමිෂන් සභාව පිහිටුවීම, quality assurance and accreditation bill on higher education කියලා දැනට 50 කෙටුම් පතක් ඉදිරිපත් කර තිබෙනවා. දැන් ඔබතුමා දන්නවා ගරු ඇමතුමනි, මේ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මේ පනත සහමුලින්ම 50 කෙටුම් පත මේ සහමුලින්ම උසස් අධ්‍යාපනයට විශාල ගැටලු ඇති කරන්නක් කියලා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔබතුමාටත් එවලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, Medical Faculty Teachers Federation එකනොත් එවැනිම යොමු කිරීමක් කරලා තියෙනවා. මම එකක් කියන්නේ, ඒකේ සභාපතිතුමා දාපු නිවේදනයේ summary of recommendations ඔවුන් යෝජනා කරන, we urge immediate withdrawal of the proposed bill and complete redrafting through a transparent process with the involvement of all stakeholders including professionals statutory or regulatory bodies කියලා. ප්‍රොෆෙසර් ඉන්දික කරුණාතිලකයන්, ડોક્ટર නවින් විජේකෝන්. ඊට අමතරව OPA එක, Organization of Professional Associations, මං හිතන්නේ ආයතන 70 ගණනක් තිබෙනවා. ඔවුනුත් මේ අදහසම කියලා තියෙනවා. නිසා මා ගරු ඇමතුමාගේ ඉල්ලා සිටිනවා, මා දන්නා තරමින් උපකොළපතිවරුත් සැලකිත ප්‍රමාණයක් ඔවුන්ට ලිඛිතව දෙන්න බැරුණාට ඔවුන් මේ සම්බන්ධව ඔවුන්ගේ අප්‍රසාදය පළ කළා තිබෙනවා. නිසා මේක ෆස්ට් රීඩින් එකට ගේන්නේ නැතුව, මොකද අනිවාර්යයෙන්ම ඔබතුමා විශාල ගැටලුවකට මුහුණ දෙනවා ගරු ඇමතුමනි, මේ සියලුම ආයතන මේකට විරුද්ධයි. ඒතර ශිෂ්‍ය ව්‍යාපාරයත් විරුද්ධයි. නිසා මෙවැනි දෙයක් ගැනලා විශ්වවිද්‍යාල පද්ධතිය අධ්‍යාපනය කඩකප්ප කරගන්න අවශ්‍ය නැහැ. ඔබතුමා ඉල්ලහට ඉන්නේ මේ බිල් එක විඩ්‍රෝ කරගෙන ඔබතුමා මේක නැවත හරි කන්සල්ටේෂන් ප්‍රොසෙස් එකක් ඇතුලේ කරන්න කියලා. ඒක තමයි මගේ ඉල්ලීම. දැන් ප්‍රොසීඩින් කළා නෑ. ඒක හරි. ප්‍රොසීඩින් කළා නෑ. නමුත් මිනිස්සුන්ට පුළුවන් ගැසට් එක අයින් කරගන්න.
හොනබල් මිනිස්සු
නෑ. ඔබතුමාට අවශ්‍ය නම් අපිට මේ ආංශික මේ අධීක්ෂණ කාරක සභාවට මේක යොමු කරලා ඒකෙන් එතනින් අපිට මේක සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම්. නමුත් මේක අමාත්‍යමන්ට, මොකද මේ දැන් මේ අමාත්‍ය ධූරය දරන සිව්වෙනි අමාත්‍යවරයා මම මේ මේ ආණ්ඩු කාලය තුලදී, මට පෙර හිටපු අමාත්‍යවරුන් දැන් ලක්ෂ්මන් කිරිල්ල අමාත්‍යතුමා ඇතුළුව මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරලා අවශ්‍ය පාර්ශ්වයන් රාශියත් එක්ක සමාලෝචනය කරලා හදාගත්ත නීති කෙටුම් පතක්. මොකද මේක තත්ත්ව පාලනය පිළිබඳව අපේ උපාධිවල තියෙන නොයෙකුත් පරස්පරතාවන් පිළිබඳව තියෙන ගැටලු මේ තුලින් निराකරණය කරගන්නත්, ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය එම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අතරේ තියෙන නොයෙකුත් ගැටලු තිබෙනවා. මේ ඔක්කොම निराකරණය කරන්න තමයි මේක ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව කරන ව්‍යාපෘතියක් නැත්තම් පනතක් හැටියටයි UN ගයිඩ්ලයින්ස් යටතේ කරන මේ පනතක්. නමුත් මේ පිළිබඳ වැරදි අවබෝධයක් ඇති වෙලා ඇති. නමුත් මේ ඔබතුමා සඳහන් කරපු ඒ සංවිධාන සමිතිය එක්ක මම මින් ඉදිරියේදී සාකච්ඡා වාර කීපයක් ලබා දෙන්නට අදහස් කරනවා මේ පිළිබඳව තියෙන සැක දුර කිරීම සඳහා.
කොළ ආශ්‍රික අධීක්ෂණ කාර්ය සභාව හොඳ
සුදුස්තරණයක් නෑ. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, දැන් ආංශික අධීක්ෂණ කාරක සභාවට එන්නේ බිල් එක මෙතන ෆස්ට් රීඩින් කරාට පස්සේ. එතකොට මම කියන්නේ දැන් මම කියන්නේ මම මේ ශිෂ්‍ය ව්‍යාපාරයක ගන්න නැතුව මේ ගන්නේ ටීචර්ස්ලාගේ එක. මොකද මැචුවර්ඩ් ඒ පිළිගත් පිරිසක් නිසා මේ තියෙනවා ෆෙඩරේෂන් ඔෆ් යුනිවර්සිටි ටීචර්ස් ඇසෝසියේෂන්ස්. මොකද ගරු ඇමතුමා මේක හරි කන්සල්ටේෂන් එකක් ඇතුව ආව නම් මා හිතන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේකට පක්ෂ වුණේ නැතත්
ඔවුන් මේ ට්‍රාන්ස්පේරන්ට් විදිහට මේක කරන්න කියන ඉල්ලීම කරා කියලා. දැන් බලන්න මේ ෆූටා කියනවා මෙහෙම having recognized the dangers of the proposed act it is with regret that FUTA has decided to consider steps including strong trade union actions if the proposed bill is passed in the parliament ඒකට මේ කියන්නේ ඉස්සෙල්ලා ආචාර මම ඒකසහ ගරු ඇමතුමනි ඔබතුමා දන්නවා 50ක් හදුවට පස්සේ ගරු කතා නම් මම ඉවර කරනවා 50ක් හදුවට පස්සේ ඒක ඇමෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මොකක් හරි ඒක 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 අරමුණක් තියෙනවානේ එතකොට දැන් මේක ආයි ඕවර්සයිට් කමිටි එකදී ඇමෙන් කරනවා කියන එක ප්‍රායෝගික නැති මට්ටමටම මේක ගැන OPA the official organized professional associations ඔක්කොම මේකට විරුද්ධ වෙනවා ඇයි ඒ ඒකයි මම කියන්නේ මේක ස්ටේක් හෝල්ඩර්ස් අත් එක්ක හරියට කතා කරලා නෙමෙයි ඔබතුමාට කලින්
කතා කරලා තියෙන්නේ. ඔබතුමා සාකච්ඡාවක් යෝජනා කරනවා. මේක සාකච්ඡාවක් යෝජනා කරනවා. හොඳයි හරි කියන්නේ ඔකත්
මම කියන්නේ මම ඉතා කරුණාවෙන් ඉල්ලන්නේ මේක ඕවර්සයිට් කමිටියට ගන්න කලින් ගරු ඇමතුමා. මොකද ඕවර්සයිට් කමිටියට මේ මොකලන්ට එන්න අමාරුයිනේ. ඔබතුමා මේක ඕවර්සයිට් කියන්න කලින් ෆස්ට් රීඩින් වලට කලින් මේ ආයතන එක්ක සාකච්ඡා කරන්න කියලා ඉල්ලන්නේ.
ශිෂ්‍ය
ව්‍යාපාරයේ ආචාර්යවරු මෙඩිකල් සෙක්‍රටරි ඇසෝසියේෂන්ස් එක්ක.
සාකච්ඡා මම ලබා දෙන්නම්. නමුත් මේකේ මේ කෙටියෙන් කියනවා නම් දැන් මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ විශාල ශාස්ත්‍ර රාශියක් එක්ක සාකච්ඡා කරලා තමයි මේක හදලා තියෙන්නේ. දැන් ඉතින් හරි නමුත් ඉතින් අපි සාකච්ඡා ලබා දීලා යම් සැක තියෙනවා නේද දුරු
කරලා. හොඳයි බොහොම සුදුකාර ඇමතුමා මහාචාර්ය වසුමාර් සිංහ මහත්මයාට පැහැදිලි කිරීමක් තියෙනවා. ඔබතුමා සෝදානන්ද වාදයක් කියන්න බෑ මං ඇහුවේ මං ඇමතුමාගේ කැමැත්ත දැන් අදාද ශෝක පණිවිඩ මේකක් තියෙනවා ඒකේ දැන් මෙතුමා දැන් කතා කරනවනේ
මට උසාවියට
හරි අපි ආරක්ෂෙමු no he wants to go to court
okay.
ගරු ඉෂාක් රහමන් මැතුමා
අහනවා කතානායකතුමනි
මහා මාර්ග සංගත කණිතෙල්
ගරු කතානායකතුමනි එතුමාගේ පළවෙනි අයන්නට එක පිළිතුර ඔව් අයන්නට දෙක පිළිතුර මෙම මාර්ගයේ ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මගින් ක්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා ඇත දැනට මූලික ඉංජිනේරුමේ සැලසුම් ආශ්‍රිත මිනුම් සහ අධ්‍යයනයන් සිදු කරමින් පවතින අතර ආසියානු සංවර්ධන බැංකු අනුමැතිය ලැබීමෙන් පසු 2019 අගෝස්තු මාස අවසානයේ වන විට ඉදිකිරීම් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා කඩිනමින් කටයුතු කරමින් පවතී ආ තුනට පිළිතුර 2019 අගෝස්තු මාසයේ අවසානයේට පෙර දල වශයෙන් බලාපොරොත්තු වෙනවා ගිවිසුමට අත්සන් කරන්න ඊළඟ එකට අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ගලවල තෝනිගල මාර්ගයේ ගරු සභාපතිතුමනි අවුරුදු කීපයක් ඉඳලා තාම හදලා නැහැ ඒකයි ඒ වාගම කෙකිරාව තලාව මාර්ගයේ ඒ වාගම කහටගලස්ලිය සිට රත්මල්ගහ මාර්ගයේ ඒ වාගම ගල්නාව සිට තමුත්තේගම දක්වා කිලෝමීටර් 32යි ඒ වාගම කෙකිරාව සිට ගනවල්පල සිට තාච්චමිල්ලාව මේ මාර්ගවල් අවුරුදු ගාණක් තාම නඩත්තු කරලා හදලා නැහැ ගරු සභාපතිතුමනි මම ඉල්ලනවා කොයි කාලෙ මේක පටන් ගන්නෙ කොයි කාලෙ හදන්නේ මේක මහා මාර්ගයට අයිති පාරවල් අපිට මහා මාර්ග අයිති පාරවල්ටවත් අපිට හදාගන්න බැරි වුණොත් ගම්වල තියෙනවා ප්‍රශ්න ගම් මට්ටමින් පාරවල් හදන්න ඒකට වඩා මේ ප්‍රධාන මාර්ගයක් හදාගන්න කියලා තමයි ඉල්ලීමක් කරන ගරු ඇමතිතුමනි ඔබතුමාගේ
ඔබතුමා අහපු පාර දැන් අදාන සාතයුතු කරනවා
ගනවල්පල තාච්චි අමිලා කිලෝමීටර් 56යි දැන් කාපට් කරන්න සියලම සූදානම් කරලා තියෙනවා ඒක ස්තුතියි අනිත් පාරවල් ගැන මම සඳහන් කරන අනිත් මම කිව්වා එකක් තමයි ගලවල තෝනි ගල ඊළඟ කෙකිරාව තලාවව ඊළඟ තමුත්තේගම එපාවල ඊළඟ කහට ගස්කිලියේ රත්මල් ගහවල මේ පාරවල් මහා මාර්ගට අයිති පාරවල් මේක තාම කිසි දෙයක් කරලා නැහැ නඩතු කටයුතු නඩතු කරනවා පමණයි හදන්න කිසිම සූදානම් කිසි
දෙයක් නැහැ සංවිධායකතුමයි හොයලා බලලා එන ඉතමාර වාර්තා කරනවා
අහලා තියෙන එක පාරක් ගැන එක සකස් කරනවා
ඒක සකස් කරනවා
ඒක ගැන අපිට යොමු
කරනවා වෙනම අද ආපු නැහැ
අදහපුවා වෙනම හිතුවා පිළිතුරු ලබා දෙයි ගරු මන්ත්‍රීතුමා.
මේ එම පාරම අහලා අහලා කරන්න ඕනේනේ සභාපතිතුමනි, යුතුකම් තියෙනවා අමාත්‍යංශයට ඒක කරගෙන යන්න.
හොඳයි. දැන් අපි කියමු ඒක බොමිතුති. ගරු වෛද්‍ය නරින්ද ජයසේමතුමා.
මම අහනවා ගරු කතා නැහැ.
ගරු අග්‍රාමස්ව ජාතික ප්‍රතිපත්ති පිරිවෙන ඇමතිතුමාගෙන්.
තුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහත්මයා මුදල් මහත්මයාගෙන්
මම ප්‍රශ්නය අසනවා ගරු කතානායකතුමනි.
අයන්නේ එක කොළඹ කොටස් වෙළඳ පොලේ ඩොලර් වටිනාකම සහිත සොරකම් ලයිස්තුගත කිරීම සඳහා විදේශීය සමාගම් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකා සොරකම් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද බහු මුදල් පුවරුව 2019 මාර්තු මාසයේදී කොළඹ කොටස් වෙළඳ පොලේ හරහා දියත් කරන ලදී. එවැනි පුවරුවක් කොළඹ කොටස් වෙළඳ පොලේ පිහිටුවන ලද්දේ මෙරට ඉතිහාසයේ පළමුවෙනි වතාවටය. ලයිස්තුගත කිරීම සඳහා මාලදිවෙන සමාගම් ඉලක්ක කර ගැනීමට කොළඹ කොටස් හෝමාරුව විසින් 2019 මාර්තු මාස පැවති මාලදිවයින ගෝල්ඩ් 100 ව්‍යාපාර සම්මාන උත්සවයේදී පහසුකම් දියත් කරන ලදී. බහු මුදල් පුවරුවේ ලයිස්තුගත අපේක්ෂා කරන විදේශීය සමාගම් මුලින්ම තම රටේ කොටස් වෙළඳ පොළෙහි ලයිස්තුගත විය යුතුයි. එමගින් අපේක්ෂා කරනුයේ මෙම නව පුවරුව යටතේ පැමිණෙන විදේශීය සමාගම් ඔවුන්ගේ කොටස් වෙළඳ පොළ තුල හොඳ තත්ත්වයේ සමාගම් වන බව සහතික කිරීමයි. මෙම ක්‍රියාකාරකම් තුළින් බලාපොරොත්තු වනුයේ විදේශ මුදල් වලින් හුවමාරු වන සුරැකුම් පත් මෙම නව පුවරුවේ ලයිස්තුගත කර ගනුදෙනු හා ත්‍රවශීලිතාවය ඉහළ නැන්වීම හරහා කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත වීමේ ක්‍රමවේදය ආකර්ෂණීයභාවය ඉහළ නැන්වීමයි. අයන්නේ දෙක කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය 2015 අවසන් වන විට රුපියල් ට්‍රිලියන 2.93 වන අතර එය 2016 රුපියල් ට්‍රිලියන 2.74 විය. 2017 වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.89 දක්වා ඉහළ ගොස් ඇත. අයන තුන 1990 තරම් ඈත කාලයකදී එවකට කර්මාන්ත ආමාත්‍ය වශයෙන් කටයුතු කළ වර්තමාන අගමැති වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාර්මීකරණය සඳහා වූ උපාය මාර්ග හරහා වෙළඳපොළ ගනුදෙනු තුළින් උපයන ප්‍රාග්ධන ලාභය ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් කර ඇත. කොටස් වෙළඳපොළ තුළ කොටස් සඳහා සාධාරණ මිලක් සොයා ගැනීමට ගනුදෙනු පරිමාව හා ත්‍රවශීලිතාවය වැඩි කිරීම සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ ගනුදෙනු දිරිගැන්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අපගේ රජය ගැඹුරින් අවධානය කොට ඇත. මෙම දිරිගැන්වීම දිගටම කරගෙන යාමට රජය අපේක්ෂා කරන අතර ඒ සඳහා 2017 අංක 24 දේශීය ආදායම් පනත කොටස් වෙළඳපොළ ගනුදෙනු ලාභ බද්දෙන් නිදහස් කිරීම අඛණ්ඩව ලබා දී ඇත. අයන හතර පසුගිය රජයේ ඉහළ පොලි අනුපාතය සහිත වාණිජ ණය ගැනීමවල ප්‍රතිඵලයක් ලෙස ණය බර, පොලි බර සහ රජයේ භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයට ඇති බාධාවන්ගෙන් ජාතික ශේෂ පත්‍රය සම්මත කිරීම සඳහා පමණක් සුපිරි ලාභ බද්දක් පැනවිය. මේ බද්ද කොටස් වෙළඳපොළේ ගනුදෙනු අධෛර්ය කරන බද්දක් නොවන අතර වගකිව යුතු ආයතන නිසා දුෂ්කර වූවත් ශ්‍රී ලංකා ජාතික ශේෂ පත්‍ර තත්ත්වය තුළ ඔරොත්තු දෙන ආයතන ලෙස ක්‍රියා කිරීමට නම් ඔවුන් සැලකිය යුතු මට්ටමක ණය ප්‍රමාණයකින් පවතින බවත් එය ආර්ථිකයට බාධාවක් මෙන්ම සාර්ව ආර්ථිකයට හා දෙවනුව ක්ෂුද්‍ර ආර්ථිකයටද බලපෑම් ඇති කරන බව හඳුනාගත යුතුය. මෙම සුපිරි ලාභ බද්ද ගෙවූ ආයතනික ප්‍රජාවට ස්තුතිවන්ත වන අතර අපි අපගේ කෘතඥතාවය පළ කර සිටිමු. මෙම අපේක්ෂිත බද්ද බරක් වුවද ලයිස්තුගත සමාගම්වල ලාභ පහත සඳහන් ආකාරයට ඉහළ යෑම ගැන අපි සතුටු වෙමු. ලයිස්තුගත සමාගම්වල මුළු ලාභය 2015 රුපියල් මිලියන 205,430යි, 2016 රුපියල් මිලියන 213,343යි, 2017 රුපියල් මිලියන 235,373යි. හතර එවැනි අපේක්ෂාවක් නොමැත ආයන්න පැන නොනගී.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඉතාම වැදගත් මේ සාර්ව ආර්ථික මූල්‍ය පිළිබඳ ප්‍රශ්න ගණනාවකට එතුමා පිළිතුරු සැපෙව්වේ. මෙහි ඉලක්කගත කරලා තිබුණා කොටස් වෙළඳ පොලේ ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන 5 දක්වා ඉහළනම්වන්න 2016 දී කරු කතා නැතිතුමනි. නමුත් එතුමාගේ සංඛ්‍යා දත්ත අනුව ඉතා පැහැදිලිව මුළු ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන 3 දක්වාවත් තාම ගේන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඇස්තමේන්තු කළ ආකාරයට කොටස් වෙළඳ පොළ ඉදිරියට ගෙන යාමට රජය ඉතා පැහැදිලි ලෙස අපෝසත් වෙලා තිබෙනවා. ඒ අතර අපේ රටේ මේ සුරකුම්පත් කොටස් හා මූල්‍ය පිළිබඳ තියෙන විදේශීය විශ්වාසයේ පළුදුවීම කරන කොටගෙන විදේශිකයන් නිසා විශාල වශයෙන් මුදල් රටින් පිටට අරන් ගියා. එයි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගරු කථානායකතුමනි අද දිනේ ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 181.753 දක්වා විකුණුම් මිල වැඩි වෙලා තියෙනවා. මෙය ඉතා විශාල ප්‍රශ්නයක්. මොකද මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා රට බාර ගන්නකොට 105ට තිබුණ ඩොලරය අවුරුදු 10ක් විවිධ අභියෝග යටතේ 131කට ගෙනාවේ. දස අවුරුදු කාලයක් තුල ඩොලරයකට ගෙවුව රුපියල් ප්‍රමාණය වැඩි වුණේ 26කින්. අපි මේ අර්බුදයේ තේරුම් ගන්න ඕනේ මේ රජයේ අවුරුදු 4මාරක් තුල ඩොලරයකට ගෙවන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා රුපියල් 50කින්. එතකොට විදේශයන්ගෙන් ආනයනය කරන සියලුම භාණ්ඩවලට ඩොලරයක් වටින භාණ්ඩවලට ගෙවිය යුතු ප්‍රමාණය රුපියල් 50 බැගින් වැඩි වෙනවා. හාල් පිටි සීනි
ප්‍රශ්න කරුව
මගේ ප්‍රශ්නය මම මුදල් ඇමතුමාගෙන් අහන්න කැමතියි. ඊයේ පෙරේද මේ සතිය තුල මේ රුපියල තවදුරටත් කඩාවැටීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නැවතත් මැදිහත් වෙලා තියෙනවා මුදල් වෙළඳ පොළට. මම වගකීමකින් යුතුව කියනවා ඊයේ ඇමරිකාන් ඩොලර් මිලියන 15ක් ඊට ඉස්සෙල්ලා දිනේ මිලියන 8ක් යන ආදී වශයෙන් මිලියන 50කට ආසන්න ප්‍රමාණයක් මේ දින කීපය තුලදී මේ රුපියල නැවත දරුණු ලෙස කඩාවැටීම වැළැක්වීම සඳහා මැදිහත් වුණාද නැද්ද කියලා එතුමාට මේ ගරු සභාවට පැහැදිලි කරන්න
කියලා ඇමතුමා රාජ්‍ය ඇමතුමා
ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. මම හිතුවා ඔබතුමා එතනට යන එකක් නැහැ කියලා. මොකද මේ සතියේ මුලත් ඔබතුමා කොටස් වෙළඳ පොළ ගැන ඇහුවා. කොටස් වෙළඳ පොළේ තියෙන විශ්වාසය කඩවීම ගැන සඳහන් කළා. දැන් මම එදත් එතනට යන්න කැමති වුණේ නැහැ. නමුත් යන්න සිදු වෙනවා ඔබතුමා ඕක නිරන්තරයෙන්ම අහන නිසා. හරිද? හිටපු මුදල් ඇමතිතුමයි හිටපු මහ බැංකුවේ අධිපති ඉන්න කාලයේදී හරිද මේ ගැටලුවේ මේ විශ්වාසයේ ප්‍රශ්නය කොටස් වෙළඳ පොලේ ඇති වුණේ.
හොඳයි පිළිතුරු දෙන්න.
කවුද හිටපු මුදල් ඇමති? කවුද හිටපු මහ බැංකුවේ අධිපති? හරි ඔබතුමා නම් කරන්න. මම නම් කළේ නෑනේ. හිටපු අය ඕන මේ තොප්පිය දාගන්න.
තොප්පිය දාගන්න.
ඔබතුමා මං කිව්වේ එතනට යන්න එපා කියලා. මම ඔබතුමාට මේ සතියේ මුලත් කිව්වා ඉතිහාසයේ වෙලා තියෙනවා. ඉතිහාසයේ වෙලා තියෙන්නේ. දාගන්න තොප්පිය. හිටපු අයගෙන දාගන්න තොප්පිය ඕන තරම්. හරි. මේක හිටපු හොඳයි හිටියා නේ. හරි බොහොම හොඳයි හිටියා නම් හුඟක් හොඳයි.
අපිට ශෝක යෝජනාවක් තියෙනවා කර්ණාකරණය කරන්න.
ඔව් නෑ මෙතුමා මේ කතා කරන්නේ මේ කොටස් වෙළඳ පොලේ විශ්වාසයේ කැඩුන එක ගැන. කථානායක තුමේ කොටස් වෙළඳ පොලේ විශ්වාසයේ කැඩුන එක ගැන මේ කැලුම් කුමාරසිංහ ගිහිල්ලා චෝදනා කරලා තිනවා EPF එකේ රුපියල් බිලියන 12ක අලාභයක් ඇති වෙලා තිනවා කියලා ඒ කාල සමය තුල. හරිද? දැන් ඒවා මෙතන කතා කරලා වැඩක් නැහැ. නමුත් මට ඒක ඔක්කොම නම් කරලම කතා කරන්න පුළුවන්. EPF එකේ ETF එකේ අඩු වීම ගැන කතා කරන්න පුළුවන්. එතකොට සමාජිකයන්ට ලැබුණ එක ගැන කතා කරන්න පුළුවන්. ප්‍රතිශත ගැන කතා කරන්න පුළුවන්. අධික ලෙස මේ ප්‍රතිශත වැටිලා තියෙනවා. ඉතින් මේ කොටස් වෙළඳපොළට ආපුවාම මේ මන්ත්‍රීතුමනි ඔය කොටස් වෙළඳපොළට ආපුවාම ඔක දවසෙන් දෙකෙන් ඉහළ යනවද පහළ යනවද නෙමෙයි මේක දීර්ඝකාලීනව අත්විවරමක් දාන්න ඕනේ මේ මේ විශ්වාසය ගොඩනගන්න දීර්ඝකාලීනව
එතකොට මේක වෙලාව
යන්නේ අහපු නිසා මේ අහපු නිසා කියන්නේ නෑ 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 මම නම් කියන්නේ නෑනේ මේ අහපු නිසා මේ කියන්නේ පහර ගැහුවා මුලින්ම මං කියන්නේ පහර ගහන්න එපා පහර ගහන්න එපා හරිද ඔව්
මයික් එක හරි ගරු
මම ගරු කතානායකතුමනි කරුණක් කිව්වේ එතුමලා ඉලක්කගත කළා ට්‍රිලියන 5කට ප්‍රාග්ධනීකරණය වැඩි කරනවා කියලා. තුනකටවත් වැඩි කරගන්න හම්බ වෙලා නැහැ. එතකොට ඉලක්කය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ඉතින් මං ඇහුවේ එහෙම කඩා වැටිලා තියෙන එකයි.
නෑ අමිතුමා
ඉතිහාසයේ පළවෙනි වතාවට
රුපියල මන්ත්‍රීතුමනි මන්ත්‍රීද ඔබතුමා කියන එක මට පිළිගන්න වෙනවනේ. හිටපු මුදල් ඇමතිතුමා ඉලක්ක ගත කළා ඒ ඉලක්කයට අපිට යන්න බැරි වෙලා තියෙනවා මොකද ඒ දත්ත තියෙනවනේ වටේ දත්තෙන් පිටට යන්න බෑනේ ඉතින් මම ඒක පිළිගන්නවා නමුත් ඔබතුමා අර මම ඔබතුමා කියපු හේතු ගැන නම් මම පිළිගන්නේ නැහැ මොකද ඔබතුමා කියපු හේතු ගැන මේ ග්‍රේන් එලිවේටර් සමාගමේ ඊපීඑෆ්ට ඇතුළත් අලාභේ ඔබතුමාම දන්නවා හරිද ප්‍රිමාර් ග්ලාස් එකේ මේ විස්තර තියෙනවා ඇතිවෙච්ච ලොස් එක ඔබතුමාම දන්නවා ගලදාරි හෝටලේ ඇතිවෙච්ච ලොස් එක ඔබතුමාම දන්නවා ලාෆ් ගෑස් එක ඒ කාලේදී කොටස් වෙළඳපොළේ දිරිසවිය බෝඩ් එකේ සෙකන්ඩ් එකේ තිබුණේ ඒක මේ EPF එකේ මුදල් ගැන කතා කරන්නේ EPF එකේ මුදල් දාපු එක ගැන ඔබතුමා දන්නවා ඉතින් මේ විශ්වාසය ගැන ප්‍රශ්නය ඇමෙදෙතුමනි ඔබතුමා දන්නවා මූල්‍ය පිළිබඳ විශ්වාසය ඔබතුමා එතන ඉන්නවද අරයා ඉන්නවද මෙයා ඉන්නවද නෙමෙයි ක්‍රමවේද විශ්වාසයක් ඇති කරන්න ඕනේනේ අපි පුද්ගලයන් කවුරු වුණත් ඉතින් ඒ ක්‍රමවේදේ කඩා වැටීම ගැන ඉතින් මම මේ ඔබතුමා කියපක පිළිගන්නේ නැහැ හරි රුපියලේ අගය ගැන කියන්නම් කෙටියෙන් රුපියලේ අගය හරිද ක්‍රම දෙකයි තියෙන්නේ ඔබතුමා හොඳට දන්නා ආර්ථික විද්‍යාඥයෙක් හැටියට ක්‍රම දෙකයි තියෙන්නේ එකක් ඇවිල්ලා ඒක එක ගානකටම තියාගෙන යන්න පුළුවන් හරිද එක ගානකටම තියාගෙන මම අවුරුදු 35කට උඩදී බැංකුවේ ගනුදෙනු කරනකොට හොංකොං රටේ ඩොලර් එක එක්ක 7.8යි එක්ස්චේන්ජ් රේට් එක. අදත් 7.8යි අවුරුදු 35කට පස්සේ. ඒක ෆික්ස් රේට් එකක් තියන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. අනික් ක්‍රමය ඇවිල්ලා වෙළඳපොළ අගයට තමයි ඒක තීරණය වෙන්නේ එක්ස්චේන්ජ් රේට් එක. එතකොට අපි තීරණය කරලා තියෙන්නේ වෙළඳපොළ අගයට එක තීරණය කරන්න. ඇයි අපි ඒක කරලා තියෙන්නේ? අපි ඒක කරලා තියෙන්නේ ඇමතිතුමනි ඒක කරලා තියෙන්නේ මන්ත්‍රීතුමනි අපනයනය මේ රටේ දිගින් දිගටම අවුරුදු 30කට වැටිලා තිනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 30 ගණන් වල ඉඳලා 114ට 15ට. මේ රට උඩට ගන්න නම් අපනයනය හරහා පමණයි ගන්න පුළුවන්. අපනයනය හරහා පමණයි. ඒ නිසා මේක අගය ගැන තර්ක කරලා වැඩක් නැහැ. එතකොට හිටපු මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ කාලේ මේක 130යි දැන් 170යි හෙට 180 වෙන්න පුළුවන් ඒ ගණන් තර්ක කරලා වැඩක් නැහැ මේක තේරුමක් නැති තර්කයක් මේක ඇවිල්ලා අපි පිළිපදන ආර්ථික ප්‍රතිපත්ති අනුව තීරණය වෙන්න ඕනේ අපි බලන්න ඕනේ අපනයනේ
හරි ඕඩර් ප්ලීස් දැන් මෙතන මත් දෙකක් තියෙනවා බොහොමිතේ දැන් එතුමා අපි ආද දැන් එතුමා ඔයිට් වැඩි පැහැදිලි කරන්න බෑ කිව්වා ගෞරව මන්ත්‍රීතුමා ගරු ආචාර්ය මන්දර ගුණරාජ මහත්මයා
එක ප්‍රශ්නයක් ඇහුවේ මගේ දෙවෙනි ප්‍රශ්නය එතුමා මේ ප්‍රශ්නේ මම අහලා
ගරු රාජ්‍ය මහත්මයා මේ දෙවෙනි ප්‍රශ්නේ කෙටියෙන් අහන්න ප්‍රශ්න අහන්න
දැන්
කවුද ඔබතුමාද ගරු දිනේෂ් ගුණරාජ මහත්මයා
එතුමාට විස්තර කියන්න ඉඩ දෙනවා
නෑ දැන්
ඉන්න මම මේ සුපිරි ලාභබද්ද ගැන ඇහුවේ ඔබතුමා චෝදනාවක් එල්ල කළා මේ සුපිරි ලාභබද්ද අය කරන්න උනේ මහින්ද රාජපක්ෂ යුගයේ ගත්ත ණය ගෙවන්න සුපිරි ලාභබද්ද වශයෙන් මේ රටේ පුද්ගලික අංශයට අතීතයට බලපාන බද්දක් ගැව්වා කියලා. මේක සම්පූර්ණ මේ සභාව නොමග යැවීමක්. මොකද මහින්ද රාජපක්ෂ රජයෙන් පසු 2015දී ලංකා ඉතිහාසයේ කිසිම රජයකට නොලැබුණ වාසියක් ඔබතුමාලට ලැබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 1900ක් ඉතුරු වුණා ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල අඩුවීම නිසා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් රටේ ඉතුරු වීමේ මහාවාසිය ලැබුණේ තමුන්නාසලගේ රජයට. එහෙම තියෙද්දි කිසිදු සුපිරි අධිවේගී බද්දක් ගහන්න ඕනේ
නැහැ.
නෑ කියන්න. මම අභියෝග කරනවා පුළුවන් නම් එවැනි වාසියක් ලැබුණ රජයක්
දැයි ගරු ගරු අමාත්‍යවද වෙලාවට අවදානම්
හරි කතානායකතුමා තුමෙනි මම මේ කියෝපෙකම ආයෙත් කියවන්නම්
ආයෙ දෙසරයක් කියන
දාගේවත් නම කිව්වේ නැහැ ඒ කොටස විතරක් කියවන්නම් පසුගිය රජයේ ඉහළ පොලි අනුපාතය අගන්න ආ පසුගිය රජයේ ඉහළ පොලි අනුපාතය කියන්නේ වෙළඳ පොලින්නේ ගත්තේ මේක වරදක් කියනවා නෙමෙයි මේක වරදක් කියනවා නෙමෙයි මේක කියන්නේ මේ ගාණ ගැන කියන්නේ සහිත වාණිජ ණය ගැනීම වල ප්‍රතිඵලයක් ලෙස ණය බර පොලි බර හා රජයේ භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයට ඇති බාධාවන්ගෙන් ජාතික ශේෂ්‍ය පත්‍රය සමනය කිරීම සඳහා පමණක් සුපිරි
සභානායකතුමාගේ වෙන දිනසක් ගම්මු ගරු රාජ්‍ය අමාත්‍යතුමා ගරු ගරු දිනේෂ් කියනවාද මැතිතුමාට යම් කිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය ගරු රාජ්‍ය අමාත්‍යතුමා ගරු රාජ්‍ය අමාත්‍යතුමා ගරු දිනේෂ් කියනවාද මැතිතුමා පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිනවා කාලය පිළිබඳ අවධානය යොමු කරමින් ඔබතුමා කැමතිද ඒක
ඔව් මේ බොහොම ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට තැන දෙන්න ඕනේ
නේද ගරු දිනේෂ් කියනවාද මැතිතුමා
එහෙම තෙල් ගෑවට අහන්න යන දෙයට නම් තෙල් ගන්න බෑ මම මේක කියන්න ඕනේ සත්වාහාර සහ බඩීරුම මෙට්‍රික් ටොන් 50000ක් ආනය කිරීමට භාණ්ඩාගාර චක්‍රලේඛනය ප්‍රකාරව පත් කරන ලද ටෙන්ඩර් බෝඩ් එක කටයුතු උල්ලංඝනය කරමින් හදිසියෙම මෙය විදේශ විනිමය විශාල ප්‍රමාණයක් සහ මුළු තොගයේ මෙට්‍රික් ටොන් 50000ක් ගෙන්වීමට කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය අනුමැතියක් හෝ අවසරයක් ලබා දී තිබෙනවාද ඔබ මුදල් අමාත්‍යාංශයේ විසින්ම නිකුත් කරන ලද උපදේශ හා චක්‍රලේඛන උල්ලංඝනය කරමින් මේක හදිසි කරුණක් ලෙස ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා නේ කිව්වේ දැන් ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙන් මේ වැරදි නීති විරෝධී වැඩේ නවත්තන්න මැදිහත් වෙනවාද
හොඳයි ගරු රාජ්‍ය අමාත්‍යතුමා
මම මේකට තෙල් ගාන්නේ නැහැ ඔක විස්තර දෙන්න ඊළඟ දවසේම පිළිතුරක් ලබා දෙන්න.
හොඳයි ඒක ලබා දෙන්න.
ලබා දෙන්න.
ඔව්. දැන් you give the ප්‍රධාන සංවිධායකතුමා මොකද රාජ්‍ය අමාත්‍යතුමා එවැනි පැහැදිලි කිරීමක් ඉල්ලනවාද? මොකද? ඔව්.
අර කතානායකතුමනේ මේ කාරණේටම අදාළව මේ වගේ බඩිරුංගු හෝ වෙනත් දෙයක් ආනයනය කරනව නම් ඒක ක්‍රමවේදයක් තියෙනවා. සත්ව නිෂ්පාදන හා ඒ දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගත්තු කණ්ඩායමකට තමයි දෙන්නේ. ඒ වගේම මේක පර්මිට් එකක් ඉෂු කරනවා. ඒ වගේම බෑන්ක් ගැරන්ටියක් අනිවාර්යයෙන්ම ගන්නවා. ඒ ක්‍රමය උල්ලංඝනය කළා මේ කටුත්ත කරපු
දැන් රාජ්‍ය අමාත්‍යතුමාගේ ඔයලා බාන්න බතුවා පොරොන්දු වුණානේ වරදක් වුණානේ හරි ගස්සන්න. ඔව්. ඔයලා බාන්න.
ප්‍රසම්පාදනය.
ඔව්ද?
ඔව්.
හොඳයි රාජ්‍ය අමාත්‍යතුමා අවධානය යොමු කරන්න
ප්‍රසම්පාදන රෙගුලාසි අනුගමනය කරලා තියෙනවද නැද්ද කියලා හොයලා බලන්නම් අනුගමනය කරලා නැත්නම් ඒකට හේතුත් සභාවට ඉදිරිපත්
කරන්න හොඳයි බොහොම ස්තුතියි හරි
ඒක ඉදිරිපත් කරන්න
හොඳයි දෙවෙනි වටය ගරු හේෂා විචාරණගේ මැතිතුමා ප්‍රශ්න අහනවද ගරු හේෂා විචාරණගේ ප්‍රශ්න අහනවද නැහැ පොයින්ට් ඔෆ් ඕඩර් මොකද ප්‍රශ්න අහනවා ප්‍රධාන සංවිධායකතුමා පොයින්ට් අපි යන්න දැන් පරක් වුණා ගරු විමල් රත්නායක මැතිතුමා කොයි එක යනද ගරු විමල් රත්නායක මැතිතුමා
ගරු කතානායකතුමනි ඔබතුමාට නිසි ගෞරවය ඇතුව කියන්නේ දැන් ඔබතුමා පාර්ලිමේන්තුව මෙහෙවද්දී අපි දැකලා තියෙනවා මේ කිසිම විපක්ෂීය මන්ත්‍රීන්ට ප්‍රශ්න අහන්න තියෙන අයිතිය ඉහෙලිම පිළිගන්න ගමන් කියන්නේ යම් කිසි නිශ්චිත මන්ත්‍රු දෙතුන් දෙනෙක්ට ඔබතුමා හැමදාම වැඩි අවස්ථාවක් දෙනවා. අපි කියන්නේ ඒක අපිටත් දෙන්න.
හරි.
අපි පාර්ලිමේන්තුවට අඩුවේ මොනවත් වෙලා නැහැනේ.
ඔබතුමා
ඊට පස්සේ ඔබතුමා වෙලාවේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මොකද අපි හැමදාම දකලා තියෙනවා විශේෂයෙන්ම යම් යම් මන්ත්‍රීන්ගේ පස්සේ අදාළක් නැහැ. මෙතන දේශන පවත්වන
නැහැ.
මට ඔබතුමාට නම් කියන්න පුළුවන්. මම ඒක කරන්න යන්නේ
නැහැ.
ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීන් දෙන අයිතිය හැම කෙනාටම දෙන්න.
නෑ ඔබතුමා නැගිටියේ දෙවෙනියට ගියර පස්සේ
ඒකයි මම. නෑ මම ඒ මම නැගිටියේ ඇත්තටම මේ දිනේෂ් කුමාර මහත්තයා නැගිටින්න නැගිට්ටත් එක්ක.
ඒත් මම අවශ්‍යයි අරන් මේ
නෑ මම ඒක නෙමෙයි මතු කරේ. දිනේෂ් කුමාර මහත්තයා
පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ
නෑ ගරු කතානායකතුමනි. ඒ ඔබතුමා දන්නවා මම මේ කියන්නේ මොකද්ද කියලා.
නෑ මම
දන්නවා. අදාම යම් කිසි නිශ්චිත මන්ත්‍රීන් දෙතුන් දෙනාට අතුරු ප්‍රශ්න 3-4ක් හම්බ වෙනවා. පැහැදිලි කිරීම හම්බ වෙනවා. ඒක වැරදි කතාවක්.
එහෙම නෑ ඉතින් අපි පහේ ප්‍රශ්න දෙකයි යන්නේ දෙවෙනි මාතේ තුන්වෙනි ප්‍රශ්නේ ගරු චමින්ද විජේසිරි මහත්තයා
සති දෙකක් කල් ඉල්ලනවා
ගරු හතර ගරු පද්ම උදේශාන්ත මහත්තයා අහන
සභාගත කරනවා
ගරු වේරුකුම මහත්තයා පහ
සභාගත කරනවා
හය ගරු චන්ද්‍ර වීරකොඩි මැතිතුමා
සභාගත කරනවා.
හත ගරු වාසුදේව නානායක්කර මැතිතුමා.
ඒක
ගරු
ඌ ඒකට උත්තර
දුන්නා. හරි. එච්චරයිනේ.